භාවනාවක් වශයෙන් ගතිංසාකාර භාවනා අපි මීට පෙර විස්තර කළා. ඒ වගේම දැන් බලාපොරොත්තු වෙනවා ධාතු මනසිකාරයේ කියන මෙන්න මේ භාවනාව සිද්ධ කරන්න. ඒ භාවනාව පිළිබඳව විග්‍රහ කරලා තේරුම් ගන්නටයි දැන් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි දකින්න ඕනේ මොකද්ද මේ ධාතු මනසිකාරයේ කියන්නේ. පුනිත පරම් භික්කවේ භික්ඛු ඉමමේව කායං යතා කිතං යතා පනිහිතං ධාතුසෝ පච්ච වික්කති. අත්ථි ඉමත්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතුති. බුදුපියාණන් වහන්සේ මේ කය බලන හැටි පෙන්නවා ධාතු වශයෙන්. දැන් අපි හුඟක් වැදගත් දෙයක් තියෙනවා මේකෙන් තේරුම් ගන්න. කොහොමද මේ කය ධාතු වශයෙන් බලන්නේ? මෙන්න මේ කාරණිය අපි හොඳින් තේරුම් අරගන්න ඕනේ. ධාතු මනසිකාරය කියන්නේ මොකද්ද? ඇයි අපි මේ විදිහට බලන්න පුරුදු වෙන්නේ? දැන් අපි ඉස්සෙල්ලා දැනගත්තා 32 ආකාරයකට බෙදලා මේ කය කොටස් වශයෙන් වෙන් කළා. මේකේ මේ ලොම්, මේ නියපොතු, මේ සම්, මේ මස්, මේ නහර, මේ ඇට මිදුළු, මේ වකුගඩු ආදී වශයෙන් කොටස් වෙන් කළා. අපි දැන් ඒකාකාරව පෙනෙනාව කය කොටස් බවට පත් කරලා බැලුවා මිසක් අපි කොටස් වශයෙන් ගත්තාව ස්වභාවය මතකේ නැහැ. ඒ කියන්නේ ආවේ මායා දර්ශනේ. ඒක එහෙම එකක් ලෝකේ තියෙනවද? අපි ඒක දැක්කේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕනේ? අපි ඒකත් බෙදලා බලන්න ඕනේ. එහෙනම් එහෙම කෑලි జాතියක් මේ ලෝකේ තියෙනවද ඇත්ත වශයෙන්ම? නැත්නම් ඒවත් අර වගේ වෙනස් වෙනස් කෑලි එකතු වෙලා හැදිච්ච මායා දර්ශනද? මෙන්න මේකත් අපි ඊළඟට බලා ගන්න ඕනේ. මෙන්න මේ කාරණේ බලා ගන්නකොට මොකද වෙන්නේ? මේ කයේ තියෙන කොටස් වෙන් කරලා බලනවා කොටස් හතරකට. පඨවි ධාතු කියලා තද කොටස් තියෙනවා. තද ස්වභාවය පෙන්වන කොටස්. ඒ කොටසට වෙන් කරනවා. ආපෝ ධාතු කියලා මේ ශරීරයේ තිබෙන ද්‍රව ස්වභාවය ඇති කොටස් ඊළඟට වෙන් කරනවා. ඊට පස්සේ වායු ධාතුව කියලා මේ ශරීරයේ තියෙන වායු කොටස් ටික වෙන් කරනවා. පඨවි ධාතු ඒ වගේම තේජෝ ධාතු කියලා උෂ්ණ කොටසක් හැටියට වෙන් කරනවා. මෙන්න මේ ආකාරයෙන් වෙන් කරලා බලපුවාම අපි දකිනවා මේ ශරීරයේ මොනවද තිබුණේ? මේ කෑලි වල මොනවද තිබුණේ? තද කොටස් ටිකක් තිබුණා මේ පොළවේ තියෙන තද දේවල්. මේක කොටසගෙන ධාතු වශයෙන් වෙන් කරලා බලන ක්‍රමයක්. පස් සහිත කොටස් නැත්නම් තද කොටස්. ඒ වගේම ජල ස්වභාවය ඇති කොටස්. ඒවා තමයි ආපෝ ධාතු කොටස්. වායු ස්වභාවය ඇති ඒවා වායු කොටස්. උෂ්ණ ස්වභාවය ඇති ඒවා උෂ්ණ කොටස්. දැන් බලාපුවාම අර කැලීත් ඉතනනේ. මෙබඳු වන්නාව කොටස් එක්වීම නිසායි හටගත්තේ මෙබඳු ස්වභාවයක් ඇති අර කැලීටි. එහෙනම් මේ කැලීත් මායාවක් නේද? මේ කැලී කැලී එකතු වෙච්ච ඊටවලා සියුම් වෙන ධාතු කොටස් වලින් එකතු වෙච්ච යම් හේතුවක් නිසා එකතු වෙලා හැදිච්ච ඒවායේ සංකල්පනයේ ඇදුන සම්පින්දනයක් නේද? මේ විවිධාකාර දර්ශනයන්ගෙන් මේ කේස් කියලා පේන්නේ. ලොම් කියලා, නියපොතු කියලා, දත් කියලා, සම් කියලා, මස් කියලා පේන්නේ. මෙන්න මේ ආකාරයෙන් දකින ක්‍රමයක් තමයි මේ පේන්නේ. මොකද එහෙම පෙන්නන්නේ මායා මුලාවෙන් නිදහස් වෙන්න යථාර්ථය දැකලා. මේකටයි මේ එහෙම පෙන්නන්නේ. එහෙනම් මේ ශරීරයේ තියෙන කොටස් මොනවද? ඉස්සෙල්ලා බලනවා තද කොටස් ටික. කේශා ලෝමා නකා දන්තා තචු මංසං නාරු අට්ටි අට්ටි මිංජා වක්කං හදයන් යකනං කිලෝමකං පියකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං මත්තලුංගං කියලා. මෙන්න මේ කොටස් 20ක් පෙන්නවා. කේසුලොම්, නියදත්, සම්, මස් නහර, ඇට, ඇට මිදුළු, වකුගඩු, හද මස එන හදවත, හදවත් බඳුන සීවි, ඒ වගේම ඇලදිව, ඒ වගේම පිත්තාසේ, ඒ ආදී වශයෙන් බලවැල් බන්ධන, උදරයේ කරීසේවත් මුත්‍රාදී. නමුත් මේකට උදරියන් කරීසං කියන දෙක අපි විග්‍රහ කරලා ගන්න ඕනේ. උදරියන් කියන්නේ පැසුණුහාර, කරීසං කියන්නේ පැසුණුහාර කියලායි මේ ටික පෙන්නලා තියෙන්නේ කොටස් දෙක. හැබැයි කයේ කොටස් නෙමෙයි, කයට බාහිරින් අරගත්ත කොටස් දෙකකු මේ දෙක. යම් කෙනෙකුට එහෙම කිව්වොත් මේ දෙක කයේ කොටස් කියලා බලවිරේකෙන හොඳට වේතා කිව්වට පස්සේ කොටස් 31 30 කරන්න පුළුවන්. හිතලා බලන්න පොඩ්ඩක් කයේ කොටස් දෙක කිව්වේ කියලා. පැසුණුහාරයි නොපැසුණුහාරයි දෙකම විවිරේ කරලා ඇරියනම් බල ඇතුලේ කොටස් දෙකක් අඩු කරන්න පුළුවන්. එහෙනම් මේ උදරියන් කිව්වේ නොපැසුණුහාර වලට නොපැසුණුහාර වලට කියලා හිතලා බලන්න. උදරියන් කියන්නේ ආමාශයට. ආමාශයේ කයේ කොටස. කරීසං කියන්නේ අසූතියෙත් නෙමෙයි. කරීස කියන්නේ ලුණු මිශ්‍ර දිය තියෙන තැන. නැත්නම් මුත්‍රා තියෙන තැන. මුත්‍රා තියෙන මුත්‍රාශය. ආමාශයයි මුත්‍රාශයයි කියන දෙක තමයි උදරියන් කයේ සංකීර්ණ වටිනේට කයේ කොටස් දෙක විය යුත්තේ. හිතලා බලන්ටයි මිරික කියන්නේ. එයා මෙන්න මේ ආකාරයෙන් ඔය කියන කද කොටස් 20ක් මේ කයේ පැත්තකට කළා නම් අපි ධාතු කොටස් වලින් ඔය කද කොටස් කියලා වෙන් කළා. මේ එක්තරා වෙන් කිරීමක් විතරයි. අර ආපෝ තේජෝ වායෝ පඩ කියන භූත රූප එහෙම නෙවෙයි මේ. ඒවම් ගාක එහාට තියෙන විතර කරලා දැනගන්න ඕනේ ඒවා. මේ කයේ ධාතු කොටස් කියලා කද කොටස් හැටියට සම්මත වෙලා තියෙන කොටස් වල විතරයි මේ වෙන් කළේ. අන්න ඊට පස්සේ පිට්ඨං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අසු වත කේලෝ සිංගානිකා ලතිකා මුත්තන් කියලා කොටස් 12ක් ද්‍රව කොටස් වලට වෙන් කළා. පිට සෙම සැරව ලේය දහදිය ඒ වගේම උරුණු තෙල් හැවද්දගේ දිය වෙලා යන තෙල් කොටස් ඒ වගේම ওই විදිහට මල මුත්‍ර මුත්‍ර මේ ආදී වශයෙන් එකින් එකට කොටස් අරගෙන වෙන් කරලා තියෙනවා ද්‍රව කොටස් 12ක්. මෙන්න මේ ද්‍රව කොටස් 12ක් මේකයි තියෙනවා. මේකත් වෙන් කරලා බලපුවාම තද කොටස් 20යි ද්‍රව කොටස් 12යි කියලා එතන වෙන් වුණා. ඊට පස්සේ ඇතුලේ තියෙන වායුවක් තියෙනවා. උඩට ගන්නවා උද්දංගම වායතය කියලා ගන්නවා. ඒ වගේම පහතින් පිටේන වාතය දින අදෝගම වාතය කියලා ගන්නවා. ඇඟ හැමතැනම සැරිසරන වාතය දින අංග අංගානුසාරී වාතය කියලා එහෙමත් කියනවා. මේ මේ ආදි වශයෙන් මේ වාත කොටස් ඇඟ ඇතුලේ තියෙනවා. මෙන්න මේ වාත කොටස් ටික වාත කොටස් මිසක් මේ ශාරීරික වශයෙන් පිළි තිබුණේකේ තිබුණ වාත කොටස් මිසක් නැතුව මේවා සත්‍යයක් පුබ්බලේ කියලා මුලාවට හවත්ලා හදවර රූපේ හදලා තියෙන මේවා මිසක් ඒ රූපේ පෙන්වු කරව මායා දර්ශනය විතරයි මෙන්න මේ කොටස් ටික නේද මේ රූපේ ගොඩනගලා පෙන්වුවේ කියලා මෙන්න මේ ටිකයි දකින්නේ. මෙන්න මෙහෙම දකින්න පටන් ගත්තාට පස්සේ මොකද වෙන්නේ? තද කොටස් තද කොටස් වලට වැටෙනා මිසක් ඒවා නිස්සත්යි නිජීවයි සත්වයක් නෙමෙයි ජීවියෙක් නෙමෙයි. ඒවත් පටවි කොටස් පමණයි. ඒක දකින්නවා. ආපෝ කොටස් පමණයි නැහැනේ ද්‍රව කොටස් පමණයි. පැත්තකට ආරම් බැලුවාට පස්සේ ඒව හත්යෙකුත් නෙමෙයි. ඒක ජීවියෙකුත් නෙමෙයි. අන වායු කොටස් තියෙනවා. ඒ වායු කොටසක් මිසක් වායු කොටස හත්යෙක් නෙමෙයි. ජීවියෙක් නෙමෙයි. ඇඟේ උෂ්ණයක් තියෙනවා. උෂ්ණයේ සත්වයක් නෙමෙයි. උෂ්ණයේ ජීවියෙක් නෙමෙයි. මෙන්න මේ ආකාරයෙන් සත්වයක් හැටියට ජීවියෙක් හැටියට ගොඩනගලා පෙන්වීමට ආධාර වෙලා ඕවා තුළ ඇතිවෙන්නා වූ යම්කිසි කර්ම බලවේග සහිත චිත්ත බලවේග සහිත ක්‍රියාවලියක් සිද්ධ වීමෙන් ජීවිත රූපේ නැවති කර්මජ රූපයක් ක්‍රියාත්මක වීමෙන් ඔය කෑලි ටික පණ ගැනිලා පේනවා. ඔය කෑලි ටිකෙන් හැඩතලයක් හැදිලා යම්කිසි ක්‍රමයකට නොදිරා පවත්වාගෙන යනවා. නොදිරනවා කියන්නේ දිරන්නේ නැතුව නෙමෙයි යම් කාලයක් තුළ ඒ රූපාකාරයෙන් ඒ සම්මතයෙන් පවත්වා ගන්න පුළුවන් අවස්ථාවක් ගොඩනගනවා. මෙන්න මේ අවස්ථාව දැකලා මේ සත්වයෙක්නේ මේ ජීවියෙක්නේ කියලා අර ධාතු කොටස් හතරට ඒ නම තබන්න පුරුදු වෙලා තියෙනවා. ඉන්නේක විග්‍රහ කරලා ගත්තාම ධාතු කොටස් හතරක් මිසක් සත්වයේ පුද්ගලයෙක් නෙමෙයි ඒක මුලාවක් කියලා දැනගත්ත දාට එහෙනම් මේ ධාතු කොටස් හතර මම කරන්න හැදුවට මම වෙනවද? පඨවි ධාතුව මම කිව්වට මම පඨවි ධාතුව මිසක් මම කිව්වේද? ආපෝ ධාතුව ආපෝ ධාතුවක් මිසක් ආපෝ ධාතුව වලට මම කිව්වට මම කිව්වේද? ඒ වගේම වායෝ ධාතුවට වායෝ ධාතුව මිසක් වායෝ ධාතුව වල මම කිව්වට වායෝ ධාතුව මම කිව්වේද? ඒ වගේම තේජෝ ධාතුව වල උෂ්ණත්වයේ උෂ්ණත්වයක් මිසක් ඒ තේජෝ ධාතුව මම කිව්වට මම කිව්වේද? මම කිව්වට මම කිව්වෙන ආපෝ ධාතුව තේජෝ ධාතුව වායෝ ධාතුව පඨවි ධාතුව කියන මෙන්න මේ ධාතු හතර එකතු වෙලා ගොඩ ගැහිලා අර මායා දර්ශනයේ ක්‍රියාත්මක වුණාම ওই ධාතු හතරේ එකතු වෙන සම්පින්න දෙන මම කියන්න පුරුදු වෙලා තියෙනවා. මෙන්න මේක මුලා දහසක් බව පෙන්눔 කරන්ටයි ওই ටිකේ කියන කෙනා බලන්න කියලා පෙන්눔. මෙන්න මේ ක්‍රමයට බලාගෙන යනකොට පේනවා ධාතු හතරක් මිසක් ඒ මමෙක් නෙමෙයි. මම කිව්වට මම වෙන්නේ නැහැ. මගේ කිව්වට මගේ වෙන්නේ නැහැ. මගේ කිව්වට ධාතු හතර වෙනස් වෙලා වෙනස් ආකාරයටපත් වෙන්නේ නැහැ. මම කිව්වට ධාතු හතර වෙනස් ආකාරයටපත් වෙලා හිටන් මම කියන සත්‍යයකට හැරගහින්නේ නැහැ. එහෙනම් මොකද්ද වෙන්නේ? අපේ මායා දර්ශනය කෙරෙහි එක්තරා දෘෂ්ටියක් තියෙනවා. ওই ධාතු හතරේ සම්පින්දණයෙන් හටගත් දේවල් වලට මම කියන්න මගේ කියන්න. මෙන්න මේ ටික මෙහිම බලන්න ඕනේ. එහෙනම් මේ ටික බලනකොට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා තමා තුල මේ වාට සත්වයේ පුද්ගලයක කියලා වචනේ තියලා අදහස තියලා. ඒ ආකාර දෘෂ්ටියෙන් බදාගත්ත මුලාවක් තිබුණා නම් ඔන්නේ මුලාව නැතිවලා ඥානෙ පහළ වෙනවා. ඥානෙ පහළ නම් දකිනවා අපි කොච්චර මේ ධාතු හතරන මම කිව්වට ධාතු හතරක්ම විසක් ඒ මමෙක් නෙමෙයි. එහෙනම් මම කියලා හකින්ද හැදුවට හකින්ද බෑ. ඒ ධාතු හතර ලෝකෙම යම් ස්වභාවයක් ඇද්ද? ඒ ධාතු හතර ගොඩනැගුණු යම් කිසි ක්‍රමසටහනකටද? ඒ ශක්තියට අනුකූලව ඒවා ක්‍රියාත්මක වෙලා ඒ ශක්තිය ගෙවිලා යනකොට ඒ ස්වභාවයන් ගෙවිලා යනවා මිසක් ඒ ධර්ම ස්වභාවය ඒක මිසක් මම කිව්වට රැකෙන මම කිව්වට වෙනස් කරන්න පුළුවන් මම ඒ මගේ කිව්වට වෙනස් කරගෙන සමන්තු වෙන පවත් ගන්න පුළුවන් දෙයක් මේවැ නෑ කියලා දැනගත්තාම එහෙනම් අපි මෙච්චර කල් දැඟලුවේ මොකටද මේවායි මගේ කියලා හිතාගෙන මමයි කියන අදහසින් අරගෙන මට ඕන හැටියට පවත් ගන්නද ඒ සඳහා කටයුතු කරන්නද එහෙම පුළුවන් දෙයක් කියලා හිතාගෙන නේද මෙච්චර කල් මේ උත්සාහ කළේ දැඟලුවේ ඒක බැරි වෙලා නේද දුක් වුණේ ශෝක වුණේ දැන් බැරි දෙයක් කරන්න කියලා ශෝක වුණා මිසක් ඇත්තක් අපිට කරන්න හදලා බැරිලා ශෝක වුණා නෙමෙයි එහෙනම් මෙන්න මේක දැක්කාට පස්සේ දකිනවා මේ ලෝකේ කයක් හදාගන්න හැදුවට කයක් ඕන හැටියට තියාගන්න හැදුවට මේ ධාතු හතරක් සමන්ත ඕන හැටියට තියාගන්න හැදුවට මම කිව්වට ඒ ධාතු හතරට මම මගේ කිව්වට ඒව කවදාවත් ඉතේ පවත් ගන්න පුළුවන් දේවල් නෙමෙයි ඒක අපේ මුලාවක් පමණයි මෙන්න මේක දැනගත්තාට පස්සේ මොකද කරන්නේ ඉතින් ඉදාට පස්සේ මේ කය ගැන ගණ්ඩ දෙයක් නැහැ කියලා දකිනවා ඉදාට මොකද අදහසින් කැඩෙන දාක කය කැඩුනාවි බිඳෙන දාක කය බිඳුනාවි නැහින දාක කය නැහුනාවි අමා නිවන් සුව මට ඌවේ මිනින අදහස් කැඩෙන දාක කය කැඩිලෙයි ඒක ධර්මතාවය බිඳෙන දාක කය බිඳිලෙයි ඒක ධර්මතාවය නැහෙන දාක කය නැහිලෙයි ඒක ධර්මතාවය. ඒ නිසා වෙන කම්පාවක් නැතිමත අත්හැරීමේ නොවැල්මේ මිදීමේ සාන්තියේ නිවන් සුව ලැබුණා කියලා. මෙන්න මේ සැනසුමයිදිලා මෙවදු කවි මතු වෙනවා. සමවත් කවි හටාවක් තියෙනවා ඉදිරියේදී මේ පින්නඳුන් තේව දැනගන්න ලැබෙනවා. හොඳින් තේරුම් ගන්න මෙන්න මේ ආකාරයෙන් තමයි මේ ධාතු හතරෙන් මේ කය බලන්නේ. මෙන්න මේ විදිහට මේ ධාතු හතරෙන් බලනකොට පෙන්නනවා. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. වෛද්ධාවා කායේ කායනුපස්සී විහෙති මෙන්න මේ විදිහට මේ ආධ්‍යාත්මික වන්නාවුම ඇසකන දිවනාසී ශාරීරික සහිත මේ කයත් බාහිරත් බලන්න බාහිර කය කිව්වහම අර අපි ඉස්සෙල්ලා පෙන් මුලදී කිව්වා වාගේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සහිත වන්නාවු ඒවට ගෝචර වෙන බාහිර සියලු කායයන්ගේම ස්වභාවයේ ඔය ආකාර නේද ඒ ඒ ධාතුන්ගේ සමවායින් එකතු වීමෙන් හටගත් දේවල් මිසක් ඒවත් සත්ව පුද්ගල වශයෙන් හිතා හිටියට ඒවත් ඒ ධාතු මිසක් වෙන දෙයක් නෙමෙයි නේද මෙන්න මේක දකිනවා බුදු පියාණන් වහන්සේ මෙතන උදේ පැහැදිලිවම පෙන්නනවා රාහුල හාමුදුරන්ට පෙන්නනවා මහා රාහුල වද සූත්‍රයේදී රාහුල මේ විදිහට මේ ධාතු බලන්නේ කොහොමද මේ ශාරීරිය තුල තියෙන තද කොටස් තියෙනවා නම් මේ ලෝකේ යම් තද කොටසක් තියෙනවා නම් මේ දෙකම එක જાතිය නේද එහෙනම් මම කිව්වට නැතත් මේ කයේ තිබුණු තද කොටස් තියෙනවා නම් ලෝකේ තද කොටස් තියෙනවා නම් ඒවා ඔක්කොම එක જાතිය. මෙන්න බාහිරිය බලන හැටි. ඒ වගේම මේ ශාරීරියේ ජල කොටසක් තියෙනවා නම් මේ බාහිර ලෝකයේ ජල කොටසක් තියෙනවා නම් කොතන කොයි ආකාරයෙන් හරි ඒවා ඔක්කොම එක જાතිය. සත්‍යෙ නෙමෙයි. මේ ඇතුලේ වායු කොටසක් තියෙනවා නම් බාහිර වායුවක් තියෙනවා නම් මේ සියල්ල වායු කොටස් මිසක් ඒවා සත්‍යෙ නෙමෙයි. මම කියලා ගන්නට, මගේ කියලා ගන්නට, මගේ ආත්මයයි කියලා ගන්නට හරයක් ඒවැ නැහැ. මේ කය ඇතුලේ උෂ්ණ කොටසක් තියෙනවා නම් බාහිර ලෝකයේ උෂ්ණ කොටසක් තියෙනවා නම් ඒවා උෂ්ණ කොටස් නෙවෙයි උෂ්ණ තේජෝ ධාතු මිසක් ඒවා මමෙක් නෙමෙයි මම කියලා ගන්න සුදුසු දෙයක් ඒවැ නැහැ මෙන්න මේ ආකාරයෙන් දකින්ද ඒතර මේ අස්මී වාණී නෙන්නම් මම කියන හැඟීමත් එක තියෙන බැඳීම දුරු වෙලා යනවා මෙන්න මේ කාරණේ බුදු පියාණන් වහන්සේ බාහිර බලන හැටි පෙන්නවා එහෙනම් බාහිර ලෝකෙදී පුද්ගලයෙකුට සීමා කරලා නෙමෙයි මේ ධාතු හතරෙන් බලන්නේ ඔන්න ඔය ක්‍රමයට බලන්න පුරුදු වෙන්න ඕනේ මේ ධාතු හතර එහෙනම් මෙන්න මේ ටික හරියට තේරුම් ගත්තාම අපිට පුළුවන්කමක් ලැබෙනවා මෙන්න මේ ආකාරයෙන් ධාතු හතරකින් ලෝකීය ස්වභාවය තේරුම් ගන්න. දැන් අපි පොඩ්ඩක් හිතලා බලමු. මේ ශාරීරියේ මම කියලා අද තියෙන මේ කයට අපි මම කියලා හිතා ඉන්න කය කියලා බලනවා. කිලෝ කීයක් තියෙනවද? ඉතින් කිලෝ 30යි 40යි 50යි යම් කි ගාණක් කීයක් හරි කමක් නැහැ. තම තමන් බලපුවාම තමන්ගේ කයේ ගාණක් එනවා. දැන් බලනවා උපන් දවසේ කය කිරුවනම් එහෙම. ඒක කිලෝ කීයක් ඇද්ද? ඒක කිලෝ 2යි 1යි 2යි 3යි ඔය ආදී වශයෙන් ඒ කාලේ ගාණක් එනවා. එහෙනම් දැන් කය ඊට වඩා ලොකුයි. බරත් වැඩි. මේ බර උනේ ලොකුනේ මොනවැන්ද? මොනවද මේකට එකතුනේ අමුතුයි. මම කියලා අමුතු දෙයක් එහෙම එකතුනාද? නැත්නම් මේ ලෝකයේ තිබිච්ච ද්‍රව්‍ය වස්තු අතින් තිබිච්ච ඔය ධාන්‍ය වර්ග, ඒ වගේම කොළ වර්ග, එළවලු, පළතුරු වර්ග මේ ආදී වශයෙන් මේ බාහිර ලෝකයේ තදර තිබිච්ච තද කොටක් තිබිච්චා. අපි කාලා ඒවැන් කොටසක් ඇඟට උරාගෙන ඒ ටිකේ නේද මේ බල බල කොටස හැදුනි. ඊට පස්සේ හැදිච්ච කොටස මොකද වෙන්නේ? කාපු කොටස බලපුහාම අපේ බරාද කිල්ල බලනවා. මට වයස කීයද? අවුරුදු 25යි 30යි 40යි 50යි තමන්ගේ වයසක් හිතා ගන්නවා කීය හරි. මෙන්න මේ කාලය තුල මම කොච්චර කාලයක්ද? තද දේවල් කොච්චර කාලයක්ද? තද දේවල් ඔක්කොම කොහමගේ කයි? ඒ තද දේවල් කාපුව බැලුවොත් එහෙම කොච්චරද කියලා. කිලෝ දහස් ගානකට වැඩි. 30-40,000කටත් වැඩි වෙන්න පුළුවන්. ඒවා බල තියෙන කිලෝ 25යි 30යි 40යි 50යි. අනික් වට මොකද මේ කාපුවට? පිටින් ගත්තා පිට වෙලා ගියා. කොහටද ගියේ? ධාතු කොටස් වශයෙන් ගත්තා නම් ධාතු කොටස් වලට පිට වුණා. එහෙනම් කනබොනේ අරගත්තා. කොටසක් ඇතුළට උරාගත්තා. උරාගත්තේ වල මොකද වුණේ? ඒවත් අපි දන්නේ නැතුවට මොහොතක් ගානේ එක එක විදිහින් පිට වෙලා යනවා. ශරීරයේ කොටස් වලින් කාබන් ඩයොක්සයිඩ් කියලා කාබන් කියන කොටසක් හැදිලා ප්‍රශ්වාස කරන වාතයනුත් ඒක පිට වෙලා යනවා. ඒ වගේම ශරීරයේ තෙල් කුණු දාඩි ආදී වශයෙන් යනකොට ඒවා එක දිය වෙලා අර සද කොටසක් පිට වෙලා යනවා. මෙන්න මේ ආකාරයෙන් අපි කනබොනේවා එකලා චක්‍රයකට ක්‍රියාත්මක වෙමින් බාහිරින් ඇතුළට ගන්නවා, ඇතුළෙන් බාහිරට යනවා. යන අතර මග ඇති අතර මග කොටස කය කියලා ඉතුරු වෙලා පේනවා. එහෙනම් මෙතන තිබිලා තියෙන්නේ පටවි ධාතුව මිසක් තවත් සත්‍යයේ පුද්ගලයේ කියලා අමතර දෙයක් නෙමෙයි. වතුර කොච්චර වීල ඇද්ද? එන වතුර බීපු ප්‍රමාණය ලීටර කොච්චර වීල ඇද්ද? අපි බලනවා මෙච්චර කාලෙදි බීපු වතුර මොකද වුනේ? පිටින්මයි වතුර ගත්තේ. ඒ ඇඟට ගත්ත වතුර වලට මොකද වුනේ? කොහෙද තියෙන්නේ? ඔක්කොම පිට වෙලා ගියා. මොනවද පිට වෙලා ගියේ? වතුර කොටස තමයි. වතුර කොටසෙන් ආවා, ඇතුලේ ක්‍රියාත්මක වුණා, වතුර කොටසට පිට වුණා. එහෙනම් වතුර ලීටර් දහස් ගානක් බීලා තියෙනවා. ලීටර් දහස් ගානේ මොනවද ඇඟේ තියෙන්නේ? මොකද වුනේ? අපි පිටින් අරගත්තා. ඒ වතුර මිසක් සත්‍යයක් නෙමෙයි ගත්තේ. ඇඟෙන් පිට වෙලා ගියා. සත්‍යයක් නෙමෙයි පිට වුණේ, වතුර කොටසමයි. හුස්ම ගන්නවා, බාහිරින් වාතය ගන්නවා. ඇඟ ඇතුළට ගත්ත වාතය මොකද කරන්නේ? තව ගත්තේවා තව පැත්තකින් ක්‍රියාත්මක කරලා පිට කරනවා. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? අරගත්ත වාතය පිට කරලා තියෙන ඒත් වාතේ ඒකේ අතරමැද තිබෙන ආ කොටස තමයි ඇඟේ ක්‍රියාත්මක වෙන්නේ. ක්‍රියාත්මක වෙන කොටස සාධාරණ ඉතුරු වෙලා නැහැ. ගත්ත කොටස ක්‍රියාත්මක කළා, ඒකත් පිට වෙලා යනවා. මෙබඳු ක්‍රියාකාරී වාත රැල්ලක් තමයි අභ්‍යන්තර බාහිර දෙකේම ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් මෙතන බලනකොට සත්වයේ ඇතුළට ගත්තේ නැහැ වාතය කියලා. සත්වයේ පිට කළෙත් නැහැ වාතය කියලා. වාතයක් ඇතුළට ආවා, වාතයක් පිට වුණා. වාතයක් ඇතුළට ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මේ ක්‍රියාත්මක වෙන්නේ ඇතුළට ආවි පිට වුණේ වාතයේ මිසක් සත්වයේ පුද්ගලෙක් නෙමෙයි කියලා දැක්කනම්. එහෙනම් මෙන්න මේක නේද මේ ලෝක ක්‍රියාකාරීත්වය. සතර ධාතුන් මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙන හැටි දකින්න ඕනේ. එහෙනම් උෂ්ණ කොටසක් තියෙනවා. මොකක්ද මේ උෂ්ණ කොටස? අන්න අපි දැන් බලනවා හොයලා. මොකක්ද මේ උෂ්ණ කොටස කියලා. බලපුවාම මොකද වෙන්නේ? ඒ ද්‍රව්‍ය වස්තුන්ගේ අයිති උෂ්ණ කොටස්. මේ ශරීරයේ කනබොන ආහාර මාර්ගයෙන් උරා ගන්නවා. අපි කැලරි කියලා තියෙන වදනයක් කියනවා. අන්න ඒ ගන්න උෂ්ණ කොටසක් අරගෙන ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. අවශෝෂණය කරගත්ත උෂ්ණ කොටස් ඇතුලේදී පිට කරලා ජීර්ණ පද්ධති වලින් ක්‍රියාත්මක වෙලා ශාරීරික ක්‍රියාත්මක වෙන සම්බන්ධ වෙලා ඒවා ශාරීරියේ තැන්පත් වෙලා තියෙන්නේ. මොකද වෙන්නේ? එක එක පැති වලින් ඒ උෂ්ණේ පිට වෙලා යනවා. ඇතුළට උෂ්ණ කොටස් ගත්තා, ඇතුළෙන් උෂ්ණ කොටස් පිට වෙලා ගියා. ඒ දෙකම ඇතුළේ ක්‍රියාත්මක වෙන උෂ්ණ කොටස මේවා උෂ්ණේම විසක් ඇතුළට සත්වයේ වශයෙන් උෂ්ණේ ආවෙත් නැහැ, සත්වයේ වශයෙන් උෂ්ණේ පිට වෙලා ගියෙත් නැහැ. සත්වයේ වශයෙන් එනම් ඇතුළේ ක්‍රියාත්මක වෙන හරිය ක්‍රියාත්මක වෙන්නේත් නැහැ. ඒක උෂ්ණ කොටසක් පමණයි. මෙන්න මේ ආකාරයෙන් ධාතු හතරක් ඇතුළට එනවා, සම්බන්ධ වෙනවා, ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙනවා. ධාතු හතරටම වෙන්ගලා යනවා. ධාතු හතරේ ක්‍රියාකාරීත්වයක් විද්‍යාමානිනා ඇඟකද කියලා, ශරීරය කියලා. ඒක ක්‍රියාත්මකින ක්‍රියාකාරීත්වයක් කර්ම බල ශක්තිය, චිත්ත බල ශක්තිය ක්‍රියාත්මක කියලා ගොඩනැගිලා ජීවිත රූපේ නැවති එකලා ශක්තිය ප්‍රභාවයෙන් හරගත හේතුඵලයක් ගොඩනැගිලා හේතුඵලයට ගෝචර වෙලා ඒ ක්‍රියාත්මකින ක්‍රියා හැල්ලට මේ සත්‍යය ක්‍රියා කරනවා, මේ සත්‍යය මිසෙ පේනවා, යනවා එනවා, මේ ආදි වශයෙන් අපි දකිනවා. මෙන්න මේ ආකාරයෙන් දකින මායාවක් මිසක් යථාර්ථයක නෙමෙයි කියලා දැක්කලා පස්සේ අපි මොන විදිහකින්වත් සත්වයේ පුද්ගලයෙක් මේ ධාතු හතරෙන් යුක්තයි කියලා. එහෙම ගණන් ගන්නේ නැහැ. ධාතු හතරක් හැටියට දකිනවා. සත්වයා කියලා අපි මායා දර්ශනයේ මායාවක් හැටියට දකිනවා. ඒක හේතුඵල ක්‍රියාවලියකින් ගොඩනැගෙන ස්වභාවයක් මිසක් ඒක සත්වයායේ පුද්ගලයාය කියලා අල්ලන්න දෙයක් නැහැ කියලා දකිනවා. ඒක මායා දර්ශනයකින් ඉක්මගිය දෙයක්. තාපරමාර්ථයක් ඒක නැහැ කියලා දකිනකොට මොකද වෙන්නේ? මම කියන මගේ කියන දෘෂ්ටියට යම්කිසි ගෝචර කර ගැනීමක් තිබුණා නම් අසාරත්වයක් කොට හිතා හිටියා මිසක් මම කරන්න බැරි දෙයකට මගේ කරන්න බැරි දෙයකට මම කරන්න හැදුවා මගේ කරන්න හැදුවා මේ මිසක් මම වෙන මොකද්ද කළේ මේක නීද කළේ ලෝක සම්මත කතාවට මම කියනවා ලෝක සම්මත කතාවට වශයෙන් කතා කරන විලක්‍රමයක් නැති නිසා මගේ කියනවා මට කියනවා මේ ආකාරයෙන් කතා කරනවා මිසක් නැතුව මම කියන දෘෂ්ටියකින් අල්ලා ගන්න දෙයක් නැති බව මම හොඳටම දන්නවා කියලා මෙන්න මේ යථාබෝධය ලැබුණා නම් අන්න ඒ විලාදේ මොකද වෙන්නේ ධර්මඥානෙ පහළ වෙනවා යාවදීව ඥානමත්තාය පටිසතිමත්තාය මෙන්න මෙහෙම කටයුතු කරන ඥානෙ මුදුන්පත් වෙනවා සතිය මුදුන්පත් වෙනවා අනිසිතෝච විහෙරති අන්න ඉතින් මේ ලෝකේ ධාතු හතරෙන් නිර්මිත වෙච්ච මම කියන මගේ කියන කොට අල්ලාගෙන බදාගෙන ඉන්නේ නිස්රියෙන් තොර වුණා අනිස්රිය වාසය කළා නටකින්චි ලෝකේ උපාදීයති මේ ලෝකේ ආත්මාදී වශයෙන් හරයක් තියෙනවා කියලා වටනවා කියලා ගන්න තිබුණු දෘෂ්ටියක් තිබුණා ඒක කෙලවරලා යනවා ඒවම් වේතෝනේ ඒවම් පිබික වේබිකු කායී කායන පස්සේ විහෙති මෙන්න කායන පස්සනා භාවනාවක් නිවන් දකින්න දකින්න හැටි එහෙනම් ධාතු හතරේ භාවනාව ඕකයි ඔය විදිහට ධාතු හතරේ භාවනාව විතර සිද්ධ කරන්න ගියහම මුලාසහගත සත්පුද්ගල දෘෂ්ටි ඉවත් වෙලා යථාබෝධය ලැබිලා මේ අසාර ලෝකයෙන් අත්හැරින් වැළී ගිය සාන්තියින් තුළ නිවන් සාක්ෂාත් කරනවා ඒ අමා නිවන් සාන්තිය සියලු දෙනාටම අත්පත් වේවා කියලා අධිෂ්ඨාන කරනවා සෑම සිල් දෙනාට යහපතක් වේවා